මරණය සිදුවන ආකාර හතරක් ගැන බුද්ධ දේශනාවේ සඳහන් කර ඇත. ඒ පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටින්න කියනවා. ඒක ප්‍රශ්නයක්. ත්‍ෘති පටිසන්ධි ඇතිවන්නේ කුමන ආකාරයක කුමන මොහතකද? ගන්නත් පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලනවා. ආයුක්ක මරණ, කම්මක්ක මරණ, උභයක්ක මරණ, උපච්ඡේද මරණ කියලා. සතර ආකාරයක මරණයක් මේ සත්වයින් ගැන බුදු දේශනාවේ සඳහන් වෙනවා. එකක් තමයි ආයුෂ ක්ෂය වෙලා ලැබෙන මරණය. යම්කිසි මිනිස්කෙක්ගේ හයක් හැදුනහම ඒ කායිකත්වයේ දරා සිටින්න හේතු වෙන ඒ කාලයේ තිබෙනා පෝෂණ ශක්තිය අනුව හැදිච්ච කයක් ඒ ආකාරයෙන් ඒ විකෘති නොවි මිනිසෙක් නම් මනුෂ හැදරුවේ පවත්වාගෙන යන්නේ, සත්වෙක් නම් ඒ සත්ව හැදරුවේ ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ යම් කාලයක් පුළුවන්. ඒ කාලයට අනුකූලව ආයුෂ නිර්ණයක් වෙනවා ඒ කයේ. දැන් මිනිසෙක් නම් මේ කාලේ 120 කාවිසක් කියලා හිතන් ආරම්භ වෙලා තියෙනවා. දැන් මේ කාලේ ඒකත් අඩු වෙනවා ක්‍රමක්‍රමී. අඩු වැඩි වෙවි සැල්ලක් වගේ අතරේ 120 න් අඩු වැඩි වෙවි යනවා. ඉතින් මේ කාල සීමාවේ හැටි ඒක. මෙතන මෙන්න මෙහ උපන් දරුවෙකුට ඒ වයස අවුරුදු 60 70 80 ගියලා තමයි ඒ වයස ඒ කය එින් එහාට පවත්වන්න බැරි විදිහට වැහැරිලා ගිහිල්ලා ඒ හේතුවෙන් මලන ආයුෂ ක්ෂය වීමෙන් වෙච්ච මරණයක් කියන. එතකොට මේ කය කියන එක දැනගන්න ඊට හරිය ගැඹුරු පැත්තක්. මේ කය පිළිබඳව කරන විග්‍රහයේදී බොහොම මේවා හැඟවිලා තියෙන හරියක් තියෙනවා. අපි දැන් මේ විග්‍රහය නා ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය කියන. කය හතර ආකාරයක්. එක කයක් තියෙනවා. දෙවෙනි කයක් තියෙනවා. තුන්වෙනි කයක් තියෙනවා. හතරවෙනි කයක් තියෙනවා. සම්පීඩනයක් හැදෙන හැටි. මේ ඒකජ කය කියන්නේ මුල් වෙච්ච පළමු කර්මයේ මුල් කරගෙන කර්ම ශක්තියෙන් හටගන්න කයක් තියෙනවා. මේකට බාහිර ලෝකෙ මොකුත් ගන්න දෙයක් නැහැ. පටිසන්ධි වෙන මොහොතත් භවාංග වශයෙන් පවත්වන්නේ චුත වෙනකොට චුත වෙන අවස්ථාව වෙනකන් ගෙනියන්නේ යම් ශක්තියකින්ද පූර්ණ කර්ම ශක්තිය මුල් වෙන්නේ ඒක. ඒ කර්ම ශක්තිය නිපදවන කර්මජ රූපයන්ගෙන් හටගන්න හැඩතලයක් ඇද්ද? අන්න ඒකට කියනවා පළවෙනි කර්ම ශක්තිය පමණක් මුල් කරගෙන. ඒ ආධාරයෙන් පහළ කරන කාර්යය ඒකජ කය. එකම කර්ම ශක්තියෙන් ජනිත කරන කය කියේ. මේක ඇහැට පේන එකක් නෙමෙයි අතිසියුම්. කර්මජ රූප කියන එක ඉතාම සියුම් දෙයක්. ලෞතරා බුදු ඇසට තමයි මේක දකින්න පුළුවන්. ඒ තරම් සියුම්. ඊළඟ මේ කය ලැබෙනකොට මේක තමයි පටිසන්ධි කියන මොහතක ලැබෙන්නේ. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා. දසක තුනක් කියන පරමාණු නැන් රූප කලාප 30කින් ඉතාම සුළු මොහතක කර්ම ශක්තියෙන් පරිසන්ධියත් සමග පහළ කරන රූප කලාප ටික ඔය තියෙන්නේ. ඒ හොරණක් ඉන්නවා මව් ගැබක සත්වයක වශයෙන් එහෙම යනවා. ඒ පහළලා සංජාති අවස්ථාව කියලා දෙවෙනි අවස්ථාවක් තියෙනවා. ජාති අවස්ථාව කියලා කිව්ව මුල් අවස්ථාව තමයි පරිසන්ධියේදී ඔය කියන දසක 30කින් හට ගන්න අවස්ථාව. ඊට පස්සේ චක්කු දසක, සෝත දසක, ගාහන දසක, ජීවහා දසක කියලා තවත් 10 රූප කලාප කොටස් 4කින් ඇස කන නාසය දිව කියන මේ ටික හට ගැනීමට අවශ්‍ය කරන්නා ඉන්ද්‍රිය පද්ධතියට අවශ්‍ය කර්මජ සියුම් කය ඊළඟ සංජාති කිය අවස්ථාව එහිපිය ගන්න මොහොතකින් තමයි සිද්ධ වෙලා ඉවරයි පරිසන්දිය ලබල ඒක සිද්ධ කරනවා. මෙන්න මේ ටික සිද්ධ කරපුවාම රූප කලාව 70කින් කර්මජ කයක් හැදිලා ඉතින් සත්‍යය බිහි වෙලා ඉවරයි. දැන් පරිසන්දිය ලබල භවාංගයේ පත්‍යයත් ඉවරයි. මෙන්න මේක තමයි මූලිකම ඒකජ කයේ ස්වභාවය. දැන් මොහොතක් ගානේ කර්මයේ නිස්පාදනය කරන රූප කලාප. ඒ නිස්පාදනය කරන මොහොත ඉවරනකන් විතරයි කර්මජ කිව්වේ. ඒ නිදාස් කරපු වෙලෙ ඉඳන් ෘතුජ රූප කලාප කියන්නේ මේ භෞතික ලෝකයට අයිති රූපයක් වෙනවා. බොහොම සියුම් කිරණක් බවට පත් වෙනවා. හටගත්ත යමක් ඇත්නම් ඒකේ තියෙන පරිවර්තනය. පරිවර්තනය නවත්තන්න බෑ. යමක් ගොඩ නැගුවා නම් ගොඩ නැගපු තත්ියේ නැවත වාරයක් අතුරුදහන් වෙනකන් ඒ ශක්තිය ඉවරනහම ඒක අතුරුදහන්. එහෙනම් විශ්වරේ නම් තිබිච්ච හේකුත් නෙමෙයි ගොඩ නැගුනේ. කර්ම ශක්තිය මුල් කරගෙන ගොඩ නැගපු එකලා මායා රූපය. ඇතිසේ පෙන්වන්න කරන්න පටන් ගත්තා. කර්මජ රූපකින් ආරම්භ කළා. ඒ කර්ම ශක්තිය ගැප් කලේ කොච්චරද ඒ තාකල්ලේ භ්‍රමණ චක්‍රයේ ක්‍රියාත්මක කළ රූපයක් වශයෙන් විද්‍යාමාන වෙනවා. කර්ම ශක්තිය ගෙවිලා ගියාම ඒක අතුරු දහම්. මේක බොහොම ලේසියෙන් කාලෙක සිද්ධ වෙන එක නෙවෙයි, බොහෝ කාලෙක සිද්ධ වෙයි. සමහර කල්ප ගණන් ආවසයි. මේ කර්ම ශක්තියෙන් හදපු දේ නිදහස් කරලා උතුජ රූපයක් බාර නිදහස් කරනවා. නිදහස් කළාට පස්සේ ඒවල උතුජ රූප කියලා කියන අයුවා. ඒකේ ගැප් කරපු ශක්තිය නිසා උරුතු විපාකයාසයේ පරිවර්තන වෙමි. බොහෝ කාලයක් මෙහා පවතින්න පුළුවන්. යම් යම් අධ්‍යාවකින් හටගත්තා නම් ඒ අධ්‍යාවට හටගන්න ඉඳි හටගත්තොත් අධ්‍යාවට හිමි යම් ආයු කාලයක් ඇද්ද ඒක හටගන්න පුළුවන්. ඒ කියන්නේ මක්ලේ අධ්‍යාව නෙමෙයි ඔය කියන්නේ උපතින් ගත්ත කර්ම ශක්තියෙන් ගත්ත ශරීරයේ ආයු කාලය. සමහරවගේ ශරීරයේද පටිසන්ධි වශයෙන් ලැබිලා එනකොට කර්මජ ශරීරයෙන් උප්පත්තිය ලැබුවේ ශරීරයේ. ඒස පටිසන්ධි වෙච්ච ශරීරයේද. අර සංජාති කියන අවස්ථාවට එන ගන්ධබ්බය කියන අවස්ථාවටයි ලං වෙන්න වෙයි සකස් වෙලා ආවේ. ඔය හටගත්ත ශරීරයේද ලැබුණු කර්ම ශක්තියෙන් දුන්න ආයුෂ අවුරු ලක්ෂ ගාණක් වෙන්නත් පුළුවන්. දහස් ගාණක් වෙන්නත් පුළුවන්. ඒක එහෙම අවුරුදු 100 ගාණක් එහෙම සීමා වෙලා නැහැ. 90 80 90 සීමා වෙලා නැහැ. මෙන්න මේක හටගත්ත පස්සේ සංජාති කියන අවස්ථාවටපත් වෙනවා. දැන් ඔය එතකොටම කර්ම ශක්තියේ රහුව වෙලා මනේන්ද්‍රියත් හටගෙන තියෙන්නේ. ධර්මියොත් ගැටෙන්නේ වෙනවා. චිත්තද රූපස චිත්ත වේගය හටගන්නොත් චිත්තද රූපත් ඔය එකම හටගන්නවා. හරිද? චිත්තද රූප මේ වතාව පරිවාර කරගෙන හිටිනවා. අර කර්මද රූපේ ආකෘතිය වතා. දැන් අන්න ගණී බලන් දවසල බලන් බලන් ඕක. චිත්තද රූපෙන් හටගත්තාට පස්සේ බොහෝ ඒවා දවසල බැලියේ. අතිසියුම් නම් දවසල පේන්නේ නැහැ. ලෞතර බුදුරණන් හතර එකක් වෙයි. මෙන්න මේ ආකාරයෙන් චිත්තද රූප හටගත්තා නම් ඒ බුද්ධිලා මැරෙන්න ඉස්සෙල්ලා තිබුණ ගති ලක්ෂණේ තුල් කරගෙන හරි ඒ මොහොතේදී යම් කර්ම ශක්තියෙන් හොර උරුම වෙච්ච ගති ලක්ෂණේ හටගත්ත හිතට අනුව හරි ආකාරයක් අරගෙන චිත්ත රූප ඊට අනුකූල අනුකූල වෙනවා. අර ශාරීරියේ තුන් ආකාරයක රූප පොදියක් වෙනවා. කර්ම රූප පොදියයි, හේතු විපාකයේ රූප පොදියයි, චිත්තද රූප පොදියයි. මෙන්න මේ පොදි තුනෙන් හටගත්ත කාටින ත්‍රිජකාය. ධම්මයක තියෙන ත්‍රිජකාය. ඔය තුන තමයි බ්‍රහ්මයා ඉන්නකන් තියෙන්නේ. මොකද කනබන ආහාරයක් කටින් අරගෙන ස්පර්ශ කරලා කයට ඇතුළට ගත්තා නම් ගද සුවඳ මට්ටමින් හරි චතුජ කාය කියන අවස්ථාවට වැටෙනවා. හතරවෙනි අවස්ථාව. ඒක තමයි ගන්ධබ්බය කියන තත්ත්වය පූර්ණ වෙන්නේ. ත්‍රිජ කායික අවස්ථාව තමයි බ්‍රහ්ම අවස්ථාවේ තියෙන කයේ ස්වභාවය. කර්ම චිත්ත ඒ තුන කියන තුන විතරයි. ධම්මය අවුල් කල්ප ගන්න ජීවිතෙන් චිත්ත ප්‍රසාදී නිසා නැගෙන චිත්තද ආහාරයි. බඩිකින්නක් වෙන්නේ නැහැ. පහසු සම්පූර්ණ තියෙනවා. ආලෝකයි ප්‍රබෝධයි සියල්ලම තියෙනවා. කිසිම අලු පාඩුවක් නැහැ. කල්ප ගානකරින් දාකල් චිත ප්‍රීතිය නිසාම කය වැඩෙනවා. ඒ ඇති දින බ්‍රහ්මයිට විතරයි. එයි මෙහා ඉන්න ඇයට ගඳ සුවඳ මත්මේ හෝ ආහාරයක් ලැබෙනවා. කර්ම ශක්තිය මුල් කරගෙන හරි තමන් කෙරෙහි පුණ්‍ය ශක්තිය මුල් කරගෙන. අන්න ඒවා ලැබෙනකොට ඒක තමන්ට පේන තමන් ආහාරය වශයෙන් ගන්නවා මේ ලෝකෙ. අති සියුම් එකේ පටන් ගෙන ඉඳි ගණී වන්න එක ඔකේ විවිධ ආකාරයෙන් තියෙනවා. ඒ පරිහරණය කරපු තැන් පටන් හතරවැනි ආහාරයෙන් හටගත්ත කබලින්කාර ආහාර ස්පර්ශ වෙලා ඒකෙන් හට ගන්නවා හතරවැනි කාය ස්වභාවය. අන්න හට ගත්තාම හතරවැනි ආකෘතියක් මේකේ හටගත්තා. හටගත්තාම තමයි ගන්ධබ්බය ගඳ සුවඳ මට්ටමට යන ගය ඇති කෙනෙක් වෙන්නේ. ඔන්නුවේ ගන්ධබ්බය තමයි මෞකසේර ඔක්කාන්ති වෙලා ආයිතනයක් කයක් හදාගන්න යන්නේ මේ ගණී භාවන කය. මස්ලේ කය කරව කරජ කයක් හදාගන්න. මෙන්න මේක තමයි සත්‍යය යනවා පේන්නේ එනවා පේන්නේ ඔන්න ඔය ටික. එන සත්‍යයේ යන සත්‍යයේ පේනවා කියෝ තාත්ව දෘෂ්ටියට වැටෙනවා කියලා මේක පිළිගන්න බෑ. බුදුදහම විරුද්ධයි කියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඕව තරම් එක තියනවා කියේ. සුති ප්‍රතිසන්දි ඥානයෙන් ලෝබලාව ධාරණ විලාවට යම් කිසි එවන් යෝගියෙක් නැනම් භික්ෂුන් වහන්සේලාට ඒ නුවණ පහළලා බලනකොට පේන ආකාරයේ උන්වහන්සේ දේශනා කරන උපමාව. ඇත්තටම පුරුෂයෙක් ගෙවල් දෙකක් අතරටලා මැද බලා ඉන්නකොට එක ගෙදරකින් පිට වෙන අය පිට වෙන මග පාවි හැරිසරනවා ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා ඇවිදිනවා අනික ගෙට ඇතුල් වෙනවා මේ දෙගොල්ලෝ පේනවා ඇතුල්ලා පිටේලත් යනවා මෙන්න මේ වගේ මේ චුත වෙන උපත ලබන සත්වයෝ පේනවා කියලා දේශනා කළා ගෙට උපමා කළේ මොකද්ද මේ ශරීර මස්ලේ කය මේ මස්ලේ කය තමයි ගෙට උපමා කළේ ගෙයින් ගෙට යන අය අතර මගේ සැරිසරන ඇත් ඉන්නවා වගේ මේ සත්වයෝ සැරිසරනවා කෘතිපටි සංඥාට වේනවා කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔන්නේ යන්නේ නේ සැරිසරන්නේ කෙනා මග ඉන්නේ කෙනා කවුද ගිත ඇතුළේ මේකෙන් තව ගිහට යනකම් කිවි මව් ගැපර ගිහට කුසට ඇතුළේ ඉඳලා තව මස්ලේ කය නැති පුංචි ගියක් හදාගෙන ආරම්භ කරන යන්තම් කක්කල් අතර මගේ සැරිසරුවායි තමයි ගන්ධබ්බයගේ ගමන. අන් අර ඒක දෙකයි දිජකයි තිජකයි චතුරකයි කියන එකකින් හටගෙන කරජකයි නැති මස්ලිකයි ගොඩනගා ගන්න එකක්. සැරිසරපු ගමනේ හැටි. මෙන්න මෙහෙම කෙනෙක් ගිහිලා යනවා කායත ගියාට පස්සේ තමයි. අර එයාගේ ජීවිතේ ඒ කායත යම් තරමක්ද තරන්න පුළුවන්. අවුරුදු ලක්ෂය ජීවත් වෙන්න තියෙන මේ ගන්ධබ්බ කායිකයාට. මේ ගන්ධබ්බයක් ගිහින් ඉඳන් ගැබට ඔක්කාන්ති වෙලා ගන්ධබ්බයක් පරිසන්දි ලබන්නේ නැහැ. ගැබක ඔක්කාන්ති ලබන්නේ. ඔක්කාන්ති ලැබ උපතිචාරය ලැබුණා. ඊට පස්සේ මස්ලේ කයක් හදාගෙන දරුවෙක් වශයෙන් ඉපදුනා නම් ඒ දරුවා වෙලා. ඒ කයට හිමි ආයුෂ කාලේ අවුරුදු 100ද 50ද 75ද කීයද? ඒ කාලේ ඉවරලා හිටන් එයා මැරෙනකොට අන්නර ඉස්සෙල්ලා වෙන්නපු කයට හිමි ආයුෂ තියෙන ආයුකේ මරණේ වුණා. හැබැයි අර ගන්ධබ්බයා කියපු කෙනා එහෙම මැරුන්නේ නැහැ. එයාට අවුරුදු ලක්ෂයකට දැන් ආයුෂ. තව හුඟක් කාලෙ ඉඳ තියෙනවා. කොච්චර සීනල් කියන්නේ බෑ. එයා ලැබු කර්ම ශක්තියෙන් දහස් ගාණක් හරි ලක්ෂ ගාණක් හරි ගත්ත ආයුෂයකට හිමි. පොතේ මොකද කරන්නේ? ආයි ගන්ධබ්බයා එනවා බලවට. ඔක්කාති වෙනවා. ඔක්කාති වෙනකන් එතන ආයසරයක් අයක් හදාගන්න. ඒකයි තව අවුරුදු 80ක් 90ක් හරි මැරිලා ගියාම තව ආයුෂ හෙල්ලිලත් නැහැ. ගන්ධබ්බයාගේ ආයුෂ තව තියෙනවා. ඒකෙන් ටිකයි ගෙවුනේ. අතලමක මොන හරි බලවත් කර්මයක් කරගෙන තිබුණ නැත්නම් පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් අද්භවෙන් සුතකරන් දෙකක් කරලා තිබුණ නැත්නම් ඒ මත් වෙමින් වැඩලා ආයි බලවට යනවා. කියන්නේ කොතර හරි ආශ්‍රයයක තන ආශ්‍රයයක් දරුවෙක් කියලා අපදිනවා. ඔහොම එක එකනා මස්ලියේ කාය 4500 වතාවකින් යන කරු. අතලමක අර ප්‍රතිසන්දියෙන් ගිරදුන බවාංග වශයෙන් පවතින කර්ම ශක්තිය බිඳින්න කර්මයක් ආවේ නැද්ද? ඒ තාකල් ඔහොම යනවා. මේක දකින්නට තමයි වෙලකයි කියන්නේ. සතු මැරලා සතු වෙනවා, මිනිස්සු මැරලා මිනිස්සු වෙනවා. මේක පරිවර්තනය වෙන්නේ නැහැ කියලා දෘෂ්ටියක් හටගන්න හේතුවත් ඔන්නෝක. ඔහොමයි දකින්නවා. දැකලා වාසේ යම් කිසි කෙනෙකුට එහෙම දවසක් එහෙම තිබුණා. තමනුත් ආවේ එහෙම නා. මමත් මැරිලා මැරිලා ආවා. ආව බැලුවා මට බලන්න පුළුවන් බලනකොට මිනිහෙක් වෙලාම ආවා මිස මම සතෙක් වෙලා නෑ අතර කාලේ. එහෙම හදස් කරනවා. ඔන්නෝම යනායි දැක්වත් එහෙම කියනවා. සතු සතුයි ඉන්නේ, මිනිස්සු මිනිස්සුයි ඉන්නේ. මේක පරිවර්තනයක් නෙමෙයි. මේක දෘෂ්ටියක් ලෝකෙට දෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවේ තියෙන්නේ ඉතින් යම් කිසි කෙනෙක් කරවාගේ අවුරුදු ගානක් ඉඳලා දහස් ගානකින් හරි ලක්ෂ ගානකින් හරි ඒ අර ලැබූ ප්‍රතිසන්දියේදී ලැබපු කර්ම ආයුෂ ගෙවිලා ඉවරෙන්න ආසන්නලා තියෙනවා. තව හිතමු අවසානට ගියා වෙනස් වුණෙත් නැහැ, වෙන එකක් ආවෙත් නැහැ ප්‍රතිසන්දියේකට. අයින් තව අවුරුදු 50යි තියෙන්නේ දැන් මේ අද්දැවේ මැරුණා. ඊළඟ කර්ම ශක්තිය කර්මජ ආයුෂ තියෙන්නේ අර ගන්ධබ්බයාට අවුරුදු 50යි. දැන් ගවයකට යනවා ඉතින් ගිහන මාස්ලියේ කයක් අරගෙන උපදිනවා. ඉල්ලන පස්සේ අවුරුදු තවත් අවුරුදුක් ගැවේ ඉන කාලයක් ගියාට පස්සේ අවුරුදු 49ක් යනවා කර්ම ශක්තිය ඉවරයි. හැබැයි මේ මිනිස්සුන් කවුරු මොන જાතියෙන් ජීවත් කරන්න ලැබුවා 49 දී පපි අමාලෝක කය හරි වකහරියාව හිර වුණා කුස්මදී ගියා. කර්මක්ෂේ වලනේ ඔකට කියනවා. තව ජීවිතේ පවත්තන කය තියෙනවා. කය ලෙඩකුත් නෑ. හිත ගමන් හරියට ඉවරවා කියයි. හෘදේ හાર્ට් ඇටැක් කියයි මොකක් හරි කියලා වැරදේ. අන්න කර්මක්ෂේ වරණ. ඊට පස්සේ එයා ඒකාන්තයෙන් චුත වෙලා ප්‍රතිසන්දියක් ලබනවා. කර්මක්ෂේ වුණා නම් නැවත කර්මයක් එන්න ඕනේ. සතර පිළිවෙල බලාපොරොත්තු අත්හැර නැති නිසාම ඊළඟට ගැලපෙන කර්මයක් ක්‍රියාත්මක කියලා හිතා චුත වෙලා ප්‍රතිසන්දි ලබන අවස්ථාවක ඔන්න තෙන්දී එන්නේ. උභයක්ෂේ මරණය කියන්නේ ওই ආවිසයි කර්මයේ දෙකම එකතු වුණා. එකට ඉවර වුණා. අපිට ওই අන්තිමට ආවිසේ කර්මයේ ඉවර වෙලා අවුරුදු 85ක් විතර තියව ආවිස තිබුණා කර්මජාවුද. දැන් උපන් සත්‍යාවසින මිනිසයාට අවුරුදු 85කට වඩා මේ කය පවත්වාගෙන බැරි ගන්නට ආවා. දෙකම එක හැරේ ඉවරින මට්ටමට. කොහොම එකක් ආව නම් එහෙම ওই දෙකම ඉවරනාම කර්මයයි ආවිසයි දෙකම ඉවරෙච්ච කය ආවිසත් ඉවරයි කර්මයේ ශක්තියත් ඉවරයි දෙකම නෑ උභයක්ක වර්ණ කියලා ඔකට කියනවා. ওই විදිහට මැරෙන්නේ නැතුව එක හොඳට ඉඳන් දි. කර්මයක් තියෙනවා, ආවිසක් තියෙනවා, කයත් නිරෝගීව තියෙනවා, හදිසි ඇක්සිඩන්ට් එකක් වෙනවා. හදිසි අනතුරක්. ගහකින් වැටෙනවා. වාහනයක හැපෙනවා. බෝම්බයක් ගහලා මැරෙනවා. ඕක ඉන උපච්ඡේදක වර්ණ. ශරීරය විදිහට විහි වුණා. නමුත් අර ගන්ධබ්බ කයි විදෙන්නේ නැහැ. ඒකෙන් ඉන්නවා. ඒ අය තමයි කියන්නේ ඔය හදිසිය නොයෙක් අත්දැකීම් වලින් පෙන්නලා තියෙන්නේ. මම වැටුණා. වාහනේ හැපිලා විහි වුණා. ඊට පස්සේ මම උඩට ගියා. ওই දේ විග්‍රහ කරන ඒවා තියෙනවා. ළමයි පාව විග්‍රහ කරනවා. පුංචි ළමයි ගණාගෙත අතීත විස්තර කියනකොට එහෙම මැරිච්ච හැටි, හිටපු හැටි, ආපු හැටි. ඔය සෑහෙන කතා තියෙනවා. සෑහෙන පරීක්ෂා කරපුවා. ඒවා පිටන්නේ තොන්නේ කාරණේ. ඉතින් ඒතර කර්ම අය මරණ හතර සිද්ධ වෙන්නේ ওই විදිහට. ඉතින් ওই හතර සිද්ධ වෙලා චුතපටි යෝතිපටි සම්දි කී ටික ඇති වෙන අවස්ථාවක් තමයි කිව්වේ. කතාන්ත බික්කවේ ಜಾති මාන්නෙමි ಜಾති කියන්නේ මොකද්ද කියලා බුදුන් වහන්සේ ಜಾති විග්‍රහ කරනකොට යම් තේසං තේසං රත්තානං තම්මි තම්මි සත්තනිකායි ජාති සංජාති ඔක්කති අබිනිබ්බති කන්දානං පාතු බාහු ආයතනානං පටිලාභෝ අයං උච්චි වික්‍රේ ජාති ජාති කාරණා හයකින් විග්‍රහ කළා. අනේ ඒකේ පළමුව ජාති කිව්ව පරිසන්දි වෙන දෙන්නේ සිටි පරිසන්දි වෙන දෙන්නේ ඒ කාටවත් වේදිකක්ව මව් ගැමෙන් ගන්න කන්නේ තනියට පුurna කර්මජයි. සංජාති කිව්ව අපි හරි ඉස්සෙලක් විදිහට ගන්ධබ්බය. ඔක්කන්දි කිව්ව ගන්ධබ්බයගේ මව් පිටේ මාසලේ කයක් හරියට ඇතුළු වීම. අබිනිබ්බති කිව්වේ ඇතුලේ කලල රූපිය පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් මාසලේකය නිර්මාණය කරන අවස්ථාව. කන්දානම් පාතු බව කිව්වේ ඒකෙන් හදාගෙන මාසලේ කයකින් අඟපසඟ හදාගෙන ඉතින් ලෝකෙට බිහි වෙන්න සකස් වෙච්ච අවස්ථාව. ආයතනනම් පරිලාවකේ මේ බිහි වුණාට පස්සේ ආයනවතත් ඇහැට රූපියක් මාස ඇහැට රූපියක් මත් කන්ද ශබ්දයක් ඇහෙන විදිහට නැවත ආයතන නැවත ලැබුණා. මෙන්න මේක තේනවා ලෝක සත්‍යය ජාතිය කියලා උපදීම කියලා. මේ ලෝකයාගේ උපදීම සම්මත කරපු ජාතිය ආපු ක්‍රමයි. ඉතින් ඕකෙදි ජාති කියලා මුලදී කිව්වේ කොතනද දන්නේ නැහැ. අර අබිනිබ්බති ආදි වශයෙන් කියනවා ආයතනනම් පරිලාවක කිව්ව කොතනද කියලා දන්නේ නැහැ. ඒවා විචාර කරගන්න බැරි නම් මෞකසේ ප්‍රතිසන්දිය මෞකසේ ප්‍රතිසන්දිය කියකේ ඉන්නවා. මෞකසේ ප්‍රතිසන්දි කතාව අභිධර්මයේ කොතනකවත් පෙළලාන්නේ. මෞකසේ තියෙන හැම එකක්ම පෙළලා දින ඔක්කාන්ති කියේ. ඔක්කාන්ති වෙන වෙලාවේ නාම රූපයයි කියන එකට සම්බන්ධ වෙනවා කියලා පෙන්නන්නේ. ප්‍රතිසන්දි කියන මොහොත පුurna කර්මජය කියලා විග්‍රහ වෙනවා. ඉතින් විපාක වශයෙන් විපාක අව්‍යාකෘත සිත් කියලා පෙන්නනවා. කර්මජ රූපය කියන දෙකයි ප්‍රතිසන්දි දි ඕන වෙන්නේ කියේ. අව්‍යාකෘත සිත් කියන්නේ විපාක සිත්. අන්නේ ඒ දෙක විතරයි ප්‍රතිසන්දි මොහොතදී ඕනේ. පටිසම්ධිකනේ විපාකාභ්‍යාස කතානම් කඩත්තාච රූපානම් කම්මපත්තේන පත්තේ විපාකපත්තේන පත්තේ ඔය ආදි වශයෙන් පෙන්නනවා. ඔකදීනේ මෞකසේකට ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාතපත්තේන පත්තේ සාක්‍රමයි. ඒක සහජාත ප්‍රත්‍යයෙන් පත්තේ නාම රූපෙට නාම රූපේ. ඒ ඔක්කාන්ති විනිලාව. අන්න ඒක තමයි ගන්ධබ්බය මෞකසේට ගිහිලා මෞකසේ තුල තිබෙන නාම රූපයක් කියව කලරේ යල්ලා අර ගිහිලා ගන් ගිහිලා ඒකේ බැදෙනවා. බෙල්ලේ ගන්ධබ්බයයි කලරේ දෙක එකක් වෙලා එකර වැඳිලා හිටන් සහජාතෝ ක්‍රියාත්මක කියලා හිටන් ගන්ධබ්බයගේ ආකාරයට හැදෙනකන් අර කරේ හැද ගහගන්නවා. ගන්ධබ්බය මනුස්සනම් කලලියත් මනුස්ස රූපයෙන් හැද ගහිලා හැදිලා මොහොල්ල හිටන් සරේ වැඩනකොට අර ගන්ධබ්බයගේ ප්‍රමාණයට වැඩෙනා මිසක් ඊටට අවලවන්න බෑ. ඒ තමයි හැටි. ඉතින් ඒක තමයි ඔක්කාන්තිය අවස්ථාව. ඔක්කාන්තියයි පරිසන්දියයි කියන දෙකේ පටලවාගෙන තියෙනවා. පස්සේ පොත් ලියනකොට. මේ ඔවා කිව්වොත් මම මේ 2500ක් නොකියපු අලුත් ජාතිය බණක් කියනවා කියලා මට දොස් කියලා තියෙනවා. 2500 කියව දැක්කේ කෙනා නෙමෙයි කියන්නේ කොහොමද දැන් 2500 ටිවිච්ච බල මම කියන්නේ නැහැ කියලා. මේ කාලේ ටිවිච්ච බල 2500 කින් එහා ටිවිච්ච බලයි දෙකම මම දන්නවා කියන කෙනෙක් කොහොමද වචනේ කියන්නේ. මට ලියුණු ඒවා තිබුණා කැලරයක්. 2500ක බලන් ප්‍රවටිච්චේන දහම් මාත්‍ර වෙනස් කරලා මම අලුත් අර්ථ දෙනවා මේක සාකච්ඡා කරන්න ඉන්න කියලා තවස්තාවක් කියලා තිබුණා. ඉතින් 2500 කින් මේ වෙනකන් ආපු වන්න වෙනස් කරනවා කියන අද තියෙන බලයි 2500 බලයි ඒකයි කියලා ඔප්පු කරන් සාධක ඒ පින්නත් පිටසට තියෙන්න ඕනේ. එහෙම දන්නව නැති මම ඉතින් අනේකට හටින්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. මම ලබු කරලා හිටන් අනේ අර 2500 කිව්ව බණයි මේකයි දෙක එක විචාරිත් මට කියා දීලා ඒ වන්තික උගන්වන්න කියලා මං ඉල්ලා හිටීම කරනවා. වෙන මොනවා කරන්නේ? මේ ලෝකාවගේ දේවල් තියෙනවා. මේ පටිසන්ධි වෙන මොහොත කියන අති සියුම් මොහොත. ඇහිපිය ගහන මොහොතක් මේක තියන්නේ නැහැ. පටිසන්ධි වෙන්නේ මව් ගැබකින් හෝ බාහිර ලෝකයකින් හෝ කිසිම ද්‍රව්‍ය වස්තුවක් පටිසන්ධියේදී අවශ්‍ය නැහැ. පටිසන්ධිකනේ විපාක අභ්‍යාගතන කඩත්තාජ රූපාන. කඩත්තාජ රූප කියන්නේ කර්මජ රූප. කර්මජ රූප කියන්නේ කර්ම ශක්තියෙන් නිපදවන රූපයක්. ඒක මේ භෞතික ලෝකේ ගන්න එකක් තිබිච්ච එකක් නෙවෙයි. රූප නිපදවන ක්‍රම දෙකක් තියෙනවා මේ භෞතික ලෝකේ සියලුම උතුද රූප නිපදවීමේ මුලක් තියෙනවා. ඒ තමයි කර්ම සහ චිත්ත කියන දෙක. කර්මජ රූප සහ චිත්තජ රූප කියන දෙකෙන් නිකුත් කරලා නිදහස් කරපු වෙලාව තමයි මේ උතුද රූප නිහැදිය මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ. සජීව මේ අජීවී ලෝකයේ තුල ද්‍රව්‍ය වස්තු ගස්කල් මහ පොළොවේ පාස් එතකොට පළුවත සියල්ලම හැදිලා තියෙන්නේ මේ අප්‍රමාණ ලෝක සත්‍යය විසින් කර්ම වශයෙන් සහ චිත්ත වශයෙන් නිස්පාදනය කරලා නිදහස් කරපු උත්තර රූප කලාපයන්ගෙන්. ඒකෙන් තමයි මේ ලෝකය හැදිලා තියෙන්නේ. නැත්නම් ලෝකයේ වෙන රූපයක් හැරගත් හැකි දන්නේ නැහැ. මේ සදාතනිකයි කියලා පිළිකයි. සදාතනික රූපයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ওই දේශනා කරන්නේ හේතුඵල වශයෙන් හටගත් ඒවා. ඒ හේතු රණුව අපි හිතන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒවා විග්‍රහ කරලා ගන්න බැරි හින්දා ඒවා තේරුම් ගන්න බැරුව ඉන්නේ. ඉතින් ත්‍ුතිපති සම්දි කියන අවස්ථාවත් වලදී කබලින්කාර ආහාර කියන එක ගන්නකොට තමයි ඔය විදිහට බාහිර ගන්න ආහාරය ඔය විදිහට කැඩලා කැඩලා ආයෙසරම මිනිස් කයකට ගැලපෙන විදිහට සකස් වෙලා සම්බන්ධ වෙලා ඉන්නේ. මේ කබලින්කාර ආහාරය කියන එක ගත්තොත් එහෙම. ඒ හට ගන්න ඔය ගන්න හැම ආහාරයක්ම කැබලි වෙලා ගිහිල්ලා තන් අන්තිම පරමාණු නැමැති සුද්ධාස්ත කියන නැමැති කාලේ තන කැබලි වෙනවා. එතන කැබලි වෙලා ඉවරලා හිටන් ඒකද ඒ කැබලි වෙනකොට. ඒක ගත්තේ මොන අදහසකින්ද? රාගයේ මුල් කෙරෙන රාග ආස්වාදයේ මුල් කෙරෙන ගත්තා නම් එහෙම. ඊ අදහසේ ශක්ති ගැන්විලා. අර හටගත්ත ද්‍රව්‍ය වස්තු භෞතික වශයෙන් ත්‍රිවිචාර උත්තුජ රූප කලාපයන්ගේ සුද්ධාස්ත කියන බිනිච් එක. ඒ බලයෙන් බලගෙන නැවත පරිවර්තනයක් වෙනවා. පරිවර්තන වෙනකොට තමයි මේ කයි මස් හැටියට ලේ හැටියට සත්ව ද්‍රව්‍යයක් හැටියට පරිවර්තන වෙලා හිටන් නැවත වාරයක් එන්නේ. ඒතර වෘක්ෂ ද්‍රව්‍ය වශයෙන් ගත්ත ඒවා සත්ව ද්‍රව්‍ය වලට පරිවර්තන වෙන්නේ ওই ක්‍රමයටයි. පරමාණුවට යනකම් ගිහිල්ලා ත්‍රිවිච ගති ලක්ෂණේ අරගෙන ගති ලක්ෂණේ උරුමේ උරුම කරගෙන නැවත පරිවර්තනෙට එකතු වෙනවා. එකතු වුණාම සත්ව කොටසක් වශයෙන් සකස් වෙලා යනවා. නැවත සත්ව කොටස යමහම දිගංග යමහාවෙක මැරිලා ගිහිල්ලා හරි. නැවතත් අර විදිහට ගැලවිලා ගිහිල්ලා හිටන් අර පොදු ශක්තියෙන් ගිහිල්ලා ආයි පරමාණු උටෙන් ගා බිදිලා ගිහිල්ලා නැවත වාරයක් රුස ද්‍රව්‍යයක් හැදින්න අවශ්‍ය කරන විදිහට සංයෝග වෙලා ඊට අනුව නැවත සකස් වෙලා එනවා. ඒක පොදු ශක්තිය. සක්කාස වෙලාදී ගස්කලන් හැදෙනකොට රුස ද්‍රව්‍යයක් ආයි සැරයක්. මේ සත්ව ද්‍රව්‍ය රුස ද්‍රව්‍ය කරන්දා. රුස ද්‍රව්‍ය සත්ව ද්‍රව්‍ය කරන්දා කිසිම බාහිර උපක්‍රමයක් සාවේන කරුන්නේ නැහැ. හොයන ක්‍රමයක් ඇත්තේ. මොන විදිහෙන් හදුවත් මාස් වාගේ වහදනා සෝයාමීත් කියලා මාස් හදන්න බැහැ. තනකොළ ගෝණියක් අපලා දාලා හිටන් කිරි බෝතලයක් ගන්න සාවිකන් කිසිම විද්‍යාවක් දිනුනේ නැහැ. හැබැයි කිරි ගන්න හරකට අදදක තනකොළ ගෝණියක් අපලා දැම අහිර කිරි බෝතල් දෙක තුන ගත්තා ඒක වැඩිපුර. දුන්න කෑමට අනුව කිරි ගත්තා ඒක. ඒක දවසින් කිරි පරිවර්තනය කළා දෙනවා. තනකොළ ඉස්මෙන් කිරි හදා ගන්න කිසිම යන්ත්‍ර සූත්‍රයක් කිසිම කම්පියුටරයක් හද වෙනකන් නැහැ. මොකද හේතුව? කිරි කියන්නේ සත්ව ද්‍රව්‍යය. තනකොළ වල තියෙන මේ ශ්‍රාවයේ පුරුෂ ද්‍රව්‍යය. ඔබ සුද්ධාස්තය කියනකම් අභ්‍යන්තරික කර්ම ශක්තියෙන් මිදිලා කර්ම ශක්තිය ඊට පස්සේ ගවයා නම් ගවයාට ඕන හැටියට අවශ්‍ය කරන ආව ශක්තියක් ඇති ද්‍රව්‍යයක් ඇති ඒක පරිවර්තනය ආරම්භ කළා. ආපහු සංකල්පය හදලා දෙනකොට ගවයෙක්ගින් ගන්න වෘෂ ද්‍රව්‍ය සත්ව ද්‍රව්‍ය බවට පත් වුණා. ඒ නිසා වෘෂ ද්‍රව්‍ය සත්ව ද්‍රව්‍ය කරන්නවත් සත්ව ද්‍රව්‍ය වෘෂ ද්‍රව්‍ය වෙන්න තියෙන පරිවර්තනයේ ඔය ක්‍රමයෙන් සිද්ධ වෙනවා මිස ඕක කිසිම යන්ත්‍ර සූත්‍රයකින් සිද්ධ කරන්න බෑ. ඒකයි කාරණා. ඉතින් ඒ සකස් වෙන ක්‍රමෙන් තමයි ලෝකයේ තුල මේ හැම දෙයක්ම සකස් වෙලා ඉන්නේ. මේ කබලින්කාර ආහාරය කියන බාහිර දෙයක් ශරීරයේ ද්‍රව්‍යයක් බලපත් වෙන විදිහ. ඉතින් අපි එකම කබලින්කාර ආහාරය කියන දේ වැටෙන විදිහට අවශ්‍ය කරන ද්‍රව්‍ය වස්තු වශයෙන් එක ගෙදර එකර වෙනවා බත් ව්‍යංජන ඔක්කොම වෙනවා. ගෙදර ඉන්න බල්ලට බල්ලට දෙනවා, ගෙදර ඉන්න අයත් කනවා ඔක්කොමත් දෙනවා, පිටින් කවුරුන කුලවත් දෙනවා. නිතරම කෑමෙන් පෝෂණය වෙන සතු ටිකක් ඉන්නවා. මානසික සහ අතරේ ඉන්න සතු බලලා කෑවෙත් බල්ලා කෑවෙත් අර අපි අන්නලා අපි කන කෙම දීපු ටිකක්. ඌටත් වෙන කෑමක් නෑ, අපිටත් වෙන කෑමක් ආවෙ නෑ, අපි දෙකෙම ජීවත් වෙන්නේ. ඌ කාපිගෙන ඌටත් මස් වැඩෙනවා, ලේ වැඩෙනවා, ඔකම වෙනවා. හැබැයි බල්ලා කාපිගෙන ඌට බලු මස් වැඩෙනවා, බලු ලේ වැඩෙනවා. බලු වැටකටු ආදි බලු කොටස් වැඩෙනවා. බලලා කාපිගෙන බලල් ලේ, බලල් මස්, බලල් වැටකටු ඔක්කොම බලල් ලේ වැඩෙනවා. අපි කාපිගෙන මිනිස් ලේ, මිනිස් මස්, මිනිස් වැටකටු ඔක්කොම ඒ වගේ වැඩෙනවා. හැබැයි එකම ආහාරයේ තුන් දෙනාට සුමු විදිහට පෝෂණ ලැබෙන මස් ලේ හැදෙනවා. එකම ආහාරය පරිවර්තනය වෙනස් වෙනවා එක එක හපාලන. අනිත් පරිවර්තනය මොකක් නිසාද? කැබලි කැබලි බෙදිලා බෙදිලා ගිහිල්ලා අවසාන කැබැල්ලට ගිහිල්ලා ගතියට අනුකූලව කර්ම ශක්තිය සම්බන්ධයෙන් පරිවර්තනය අපහු වෙලා තියෙනවා. අනිත් එක තමයි ඒ જાතියව හැදෙන්නේ. මේ කබලින් කාල ආහාරය කියලා කිව්වොත් ලෝකෙන් හටගන්න සකස් වෙන එකයි. ඕක නිසා ඔය ආහාරය ওই විදිහට හටගත්ත තෘෂ්ණා නිදානයි, තෘෂ්ණා සමුදයයි, තෘෂ්ණා ප්‍රභායි, තෘෂ්ණා જાතිය කියලා පෙන්නනවා. එතන කබලින්කාර ආහාරයේ ඔය ටික සිද්ධ කරන නිසා කබලින්කාර ආහාරින් කලවුණ ආහාර කියලා හරියන්නේ නැහැ. කබලින්කාර ආහාර කියන්නේ ඔන්නේ ගති රක්ෂෙන් නිතර යම් කිසි කුද්දලේක ආහාර ගන්නකොට ගති පරිවර්තනයේ බලපාලා හිටන් එබඳු වන්නා වූ ගති කුලප්පු කරන කායික ස්වභාවයක් එකකින් හදනවා. රහතන් වහන්සේ මොකද කරන්නේ? ඔය කබලින්කාර ආහාරය වල දන්නේ නැහැ ආහාර ගන්නවා. වෙනස කොහොමද? රස වෙනස නෙමෙයි, අසීමිතව බලපුරවා ගන්නට නෙමෙයි, ඒ වගේම හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි. කාම සම්භෝගයන් සඳහා කය හදන දෙමි මේ පවතින කය ජීවත් වෙලා ඉන්න අවසාන වෙනකම් පවත්තා ගන්න යම් කිසි උදා මේ සහැල්ලුවක් වශයෙන් කරගෙන යන්න ගන්නවා මිස මට මේකේ වෙන කිසිම වැඩක් නැහැ කියලා උන්වහන්සේ අදහසින් ආහාර ගන්න. එහෙනම් උන්වහන්සේ ගන්න ආහාරයෙන් සංහා සමුදේ වූ සංහා ප්‍රභවයේ වූ ඒ වගේ කයක් වැඩින්නේ නැහැ. තෘෂ්ණා නිදාන වූ එකක් වැඩින්නේ නැහැ. එහෙනම් ඒක නිශ්චල කයක් වශයෙන් සමෝතර ගැලපෙන කයක් වශයෙන් වැඩිලා ඒක ඉතින් අවසානදී කෙලවර වෙනවා. අනික කය කවලින් කාලා ආහාර ගත්තාම කය බිලි කරන පංචකාමී නැති බිලි කොක්ක ගහලා තමයි ආහාර ගන්න. ඒකටම ගැලපෙන කය තමයි එහෙට වැඩින්නේ. එනිසා එහෙම ආහාර ගන්න ගියාම කය පාලනය කරන්න බැරුව යනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කය පාලනය කරගන්න ඕන නම් පත්‍යවේසයෙන් ආහාර ගන්න. පත්‍යවේසයෙන් ආහාර ගත්තොත් කනබුල ආහාර කයට ඒ සාන්ත භාවයට හේතු වෙන විදිහට දිරවනවා මිසක් විකෘති දිරවීම ඇති කරන්නේ නැහැ. ඒකයි හින්දා.